මම තව වදිනවා. ස්වාමීන් වහන්සේ මමත් වදිනවා. මහණ ඔබ කොහොමද වදන්නේ? ස්වාමීනි එක සතියක් මගේ ජීවිතය මට මෙසේ පවති කියලා විශ්වාසයක් නැහැ. තව බලු කළා. එක සතියක් හෝ ප්‍රමාද වෙනවා නම් මට ඒක මහා පාඩුවක් කියලා මම හිතලා සතියක්වත් ප්‍රමාද නොවී ආර්ය මාර්ගයේ පුණ්‍ය කරන්න ඕනේ කියලා මම උත්සාහ කරනවා. මහණි තව ඉන්නවද වදිනවා? ස්වාමීනි මමත් වදන කියලා තව එක විශ්වාසයලා උත්තර දෙනවා. මහණ ඔබ කොහොමද වදන්නේ? ස්වාමීනි එක දවසක් මගේ ජීවිතය මෙසේ පවති කියලා මට විශ්වාසයක් නැහැ. එක දවසක් හෝ ප්‍රමාද වුණොත් ඒක මට විශාල පාඩුවක් කියලා දවසක්වත් ප්‍රමාද නොවී මේ ආර්ය මාර්ගයේ පුණ්‍ය කරගන්න ඕනේ කියලා අදිස්ථානයේ මම වදනවා. මම එහෙම ආර්ය මාර්ගයේ පුණ්‍ය කරන්න. මහණි තව ඉන්නවද? ස්වාමීනි මමත් වදනවා. මහණ ඔබ කොහොමද වදන්නේ? ස්වාමීනි එක අඩ දින නෑ එක වරුවක් මගේ ජීවිතයේ මෙසේ පවති කියලා මට විශ්වාසයක් නැහැ. වරුවක් හරි ප්‍රමාද වෙනවා නම් ඒක මට විශාල පාඩුවක් කියලා හිතාගෙන වරුවක් අප ප්‍රමාදුනේ මේ ආර්ය මාර්ගයේ පුණ්‍ය කරන්න උත්සාහ කරනවා. මම එහෙමයි වදන්නේ. තව ඉන්නවද? ස්වාමීනි මමත් වදනවා. කොහොමද ඔබ වදන්නේ? ස්වාමීනි එක බත්පතක් අරගෙන බලඳලා ඉවෙන තරම් වෙලාවක්වත් මගේ ජීවිතයේ මෙසේ පවති කියලා මට විශ්වාසයක් නැහැ. බත්පතක් වළඳ තරම් වෙලාවක්වත් මම ප්‍රමාදුනොත් ඒක මට ලොකු පාඩුවක්. ඒ තමන් බත්පතක් වළඳ තරම් ප්‍රමාණයේ කාලයක්වත් අපතේ නොයද මේ ආර්ය මාර්ගය පූර්ණ කරගන්න ඕනෑ කියන හැඟීමෙන් මම කටයුතු කරනවා. මම මෙහෙමයි වදන්නේ. තවත් වදනා ඉන්නවා. ස්වාමීනි මමත් වදනා කියලා උත්සන උත්තර දුන්නා. මහන ඔබ කොහොමද වදන්නේ? ස්වාමීනි බත්පිඩා කනලා කටට ගන්න තරම් වෙලාවක්වත් මගේ ජීවිතේ මට විශ්වාසයක් නැහැ කියලා මම හිතනවා. බත්පිඩා කනලා කටට ගන්න තරම් වෙලාවක්වත් මම ප්‍රමාදුනොත් ඒක මට පාඩුවක් කියලා හිතනවා. මම ඉතෙක්වත් ප්‍රමාද නොවි අප්‍රමාදව මේ ආර්ය මාර්ගය වදිනවා. ස්වාමීනි තව මහණි තවත් ඉන්නවද වදන්නේ? ස්වාමීනි මමත් වදනවා. මහණ ඔබ කොහොමද වදන්නේ? ස්වාමීනි හුස්මක් ගැන අරිණ තරම් වෙලාවක්වත් මගේ ජීවිතේ මට මේ ස්ථිරව පවතී කියලා විශ්වාසයක් තියෙනවද? හුස්මක් ගැන අරිණ තරම් වෙලාවක්වත් මම ප්‍රමාදුනොත් ඒක මට මහා පාඩුවක් කියලා නම් මම එතෙක්වත් ප්‍රමාද නොවී අප්‍රමාද වීමේ ආර්ය මාර්ගය වදනවා. මහණනි මෙතන ඉන්න සියලුම භික්ෂුන් වහන්සේලා මරණ සතිය වදනවා කියලා මම පිළිගන්නවා. හැබැයි මේ අතරින් හුස්මක් උඩටගෙන පහත් ගන්න තරම් වෙලාවක්වත් මගේ ජීවිතේ මට විශ්වාස නැහැ එතෙක්වත් ප්‍රමාද නොවී ආර්ය මාර්ගය වදනවා කියලා මේ භික්ෂුවා. බත්පිඩා කනලා කටට ගන්න තරම් වෙලාවක්වත් මගේ ජීවිතය මට විශ්වාසයක් නැහැ. ඒ නිසා එතෙක්වත් ප්‍රමාද වීම මට පාළුවක්. එතෙක්වත් ප්‍රමාද වීම මේ ආර්ය මාර්ගයේ මම වටනවා කියලා මේ බිස්සුවා කියන දෙන්න ප්‍රණීතන්දමින් මරණ සතිය වටනවා කියලා මම අනුමත කරනවා කියලා. දැන් එහෙනම් මැරෙනවා කියලා කරන්න කිව්වේ කො? ආ අඩු වෙච්චද? මැරෙනවා මැරෙනවා කියලා කින්ද දේශනා කළේ? නෑ මැරෙන හින්දා කොරන් ටිකක් ගාව කොතනද ඒක කියා තියෙන්නේ මරණ සතියද? ඒ මැරෙන හින්දා මොකද කරන්න කිව්වේ? මැරෙන්නේ ඉසෙල්ලා අප්‍රමාදව ආර්ය මාර්ගය පූර්ණ කරගන්න මම හැකියතාක් උත්සාහ කරන්න ඕනේ කිව්ව කෑල්ලකෝ. ඒකනේ මරණ සතිය. මැරෙනවා මැරෙනවා කිය කියන්නේ ඒක. මැරෙන්නේ ඉඳ කොරන්න වෙලක් තියෙනවා ඒක කරගන්න කතාව නේ මරණ සතියේ තියෙන්නේ. මැරෙන්නේ ඉසෙල්ලා සතිය පිහිටව ගන්න වෙල පිළිල මරණ සතිය. මැරෙන්නේ ඉසෙල්ලා හතර සතිය පට්ටානිය පූර්ණ කරගන්න ඕනේ. කොයි විලාද? හුස්මක් උඩටගෙන පහතරන් තරම් ඉසෙල්ලවත් මැරෙන්න පුළුවන්. එතෙක්වත් ප්‍රමාද නොවී සතර සතිපට්ඨානයේ තුල මම ඉන්නවා. සතර සතිපට්ඨානයවල මේ ආර්ය මාර්ගය පූර්ණ කරගන්නවා කියන භික්ෂුවේ. බත්පතක් අල්ලයින බත්පිඩා කල්ලා කටර ගන්න තරම්වත් මගේ ජීවිතයේ විශ්වාස නැහැ කියලා නම් එතෙක්වත් ප්‍රමාද නොවී අප්‍රමාදීන් නිතුව මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය වඩනවනේ. මෙන්න මේකට කියන මරණ සතිය. ප්‍රණීතන් දෙවි වඩනවා. අනිකත් මරණ සතිය වඩනවා තමයි පුළුවන් හැටියෙ. අරක ප්‍රණීතයි. එහෙනම් බුද්ධානුසතියයි මෙත්තානුසතියයි අසුභානුසතියයි මරණානුසතියයි චතුරාර්යසත්‍යකෝවද? චතුරාංගිනී සේනාව නේතු මාර්ගය කරන් කළ හැකි. තමා මනස රජිරුව කරගෙන චතුරාංගිනී සේනාව පිරිවරාගෙන මාර්ය යුද්ධයට ගිහිල්ලා මාර්යා පරද්දන හරිහත්තරපත් වේ. චතුරාංගිනී සේනාව විදහැරලා හජා යනවා තනියෙන්. ගහර දෙයක් නෑ කණකොඩි වෙන ගහෙන් දෙකට යනවා බිල්ලෙන් අල්ල සල්ලු කරා. මොකක් මරන්න දෙයක් නෑ වරන්න ඕනේ නෑ මු මෝටේ. මුට සේනාවක් නෑ. මුගේ මන රජකමද කිය. මාර පාක්ෂිකෙන්ද පැත්ත දාන්න කිරි අමාරුවක් නෑ ඒක. චතුරංගනේයි සේනාවත් එක්කලා යන හජ්ජුරුවන දේශීන් මෙල්ල කරගන්න බෑ. එහෙනම් ඒ වගේ මේ ආර්ය විනය තුල මේ චතුරාරක්ෂාව සහිතව යනකොට ඉතී මා චතුරාරක්ෂා බිකු භාවීය සීලව මේ සිල්වර්ණ බිකුවට ආරක්ෂා හතරක් තියෙනවා. එහෙනම් මෙන්න මේ ආරක්ෂා හතර අපේ මූලික කර්මස්ථානය වශයෙන් ගන්න ඕනේ. ඔකේ කෙටි ගාතාවක් ඉස්සරහ දාන්න. නමාමි බුද්ධං ගුණසාගරන්තං සත්තා සදා හොඳු සුඛී අවීරා කායෝදි ගුජ්ජෝ සකලෝ දුගන්ධෝ ගච්ඡanti sabbhe මරණං අහංචය කියලා අර ඉස්සෙල්ලා කිව්ව අටුවා ටිකාවේ කැලේ ටිකක් නේ ගාතාව නම් හදලා තියෙන්නේ. හැබැයි අපිට පුළුවන් ඕනනම් ඒ ගාතාවම අරගෙන ධර්මානුකූල අර්ථය අරගෙන ඒ අර්ථය සිහි කරගන්න පුළුවන් හොතකි. සාගරයේ පරදවන්නා වූ ගුණ ඇති බුදුරජාන් වහන්සේට නමස්කාර කරනවා කියන එකයි. නම හිස් කර නමස්කාර. හිස නමා කටයුතු කරන්නේ නමස්කාරයි. දැන් ඔකට මොකක්ද අද කියන්නේ? නමස්කාරය. හිස නමනවා. මොකෙද හිස නමන්නේ? දේශනා කරපු ධර්මයට. ඒ ධර්මයට අනුව හිතෙන් කයින් වචනේ කටයුතු කරනොත් නමස්කාරය. ඔළුව පාත්කාර නමස්කාරය වෙනවා. ඒක සංකේතය. සංකේතයේ නමස්කාරයේ හිවිත හරියන්නේ නැහැ. ඒක තමයි බුදුරණන් වහන්සේ පිරිනම් පාන්නේ ඉස්සෙල්ලා කිව්ව මට නමස්කාර කරන කෙනෙක් ඉන්නා නම් මෙන්න මේ ධර්මාරාම විසු ආදර්ශයට ගන්න කියලා පෙන්නනවා. ඔය මෙතන ඇවිල්ලා වැඳ පුද පුදා ඉන්න කතිය මේක ආදර්ශයට ගන්න. මෙන්න මට කරන නමස්කාරය. සාමීනි ඔබ වහන්සේ පිරිනම් පාන්නේ ඉස්සෙල්ලා අප්‍රමාදයෙන් ඉන්නතෝ නිවන් දකින්න ඕනේ කියලා මට අදහසක් ආවා. මම ඒ සඳහා උත්සාහ කළා මගේ වැඩේ කරගත්තා. ඒ උන්වහන්සේ ඒ උත්තරේ දෙනවා. බුදුරණ සාදු සාදුක සාදුකාරයක් දීලා මහණනි මේ ධර්මාරාම වික්ෂු ආදර්ශයට ගන්න. පිරිනම් පාන්නේ ඉතින් උන්වහන්සේ දේශනා කළේ විදිහට. එහෙනම් මොකද්ද කියලා නමස්කාරය. හිස නමා කටයුතු කරන්න වෙන ධර්මයට අනුව. ඒහා සමාන නමස්කාරයක් තව නැහැ. මේක තමයි ලොකුම නමස්කාරය. ওই නමස්කාරයේ පුද්ගලික කරගන්න ගියාට පස්සේ අද මොකද්ද වුනේ? හීනමානී උච්චමානී බෝ වුණා. අද වෙනකොට හීනමානී උච්චමානී දෙක හැදිලා තියෙනවා. විනය පිටකයේ තියෙනවා එදා නමස්කාරය බුදුගන්න හදිට කරපු ක්‍රමය. ආ විනය පිටකයේ තියෙනක අපහරින්න බෑ. දේසි. සීල් පිළිසින් ව්‍යාපත් මහරහතන් වහන්සේලාගේ පටන්ගෙන බොරු නෙමෙයි ගිනාවේ උන්වහන්සේලා බොරු කියන්නේ. බොරු වැඩ කරන්නේ නැහැ. බොරු දහම් හදන්නේත් නැහැ. පොතන්නේත් නැහැ. බුදු පියාණන් වහන්සේ හමු වෙන්න යනවා නම් යම්කිසි ආකාර තමගේ ගෝලේ. සාමනීරයන් වහන්සේ නම. එහෙම යනවා නම් මගේ වැඳුම උන්වහන්සේට කරලා ඉන්න එක දන ගහලා වඳිනවා පසක පිටවලා ගෝලයාට. වැඳලා කියනවා මේ වැඳුම මගින් කියලා බුදු පියාණන් වහන්සේට වැඳලා ඉන්න. ඉන් ගෝලයා ගිහිල්ලා ස්වාමීනි ඔබ වහන්සේ කිරි කියන්නේ මේ මගේ වන්දනාව. පළමුව වැඳලා. ස්වාමීනි මගේ ගුරුතුමාගේ වන්දනාව මේකේ ආශිර්වාදයක් වඳිනවා. වැළුව පවර්ලා එන බුදු ගන්නවා. ඔය ක්‍රමයේ අද කරලා කිව්වත් අන්න ඔබ වහන්සේගේ මහානායක හඳුර අහල් තේන ඉන්න. මම යන ස්වාමීන් වහන්සේ හැම වෙලා ඉන්න. බුදුරජාණන් වහන්සේ නෑ නේද? නමුත් අර අපේ සමාජ සම්ප්‍රදායක් තියෙනවානේ වික්ෂු සම්ප්‍රදායකක් තියෙනවානේ වැඩිමහල් වික්ෂුවට කරු සත්කාර කරන්න කියලා ඉතින් ගිහිලා ඒ කරන්න කියලා. හා පොඩ්ඩක් පොඩ්ඩක් ඉන්නකෝ. එහෙනම් මේ වගේ පසක පිළිහිට වු වැඳුම ගිහිලා ඉතින් පොඩි දාන ගිහිලා ඉතින් ලොකු හාමුදුරන්ට කියලා ඉතින් වැඳලා ඉන්නකෝ මේ මගෙන් කියලා. කියයිද කරයිද? මරුවක් කරයිද? මොකද බැරි වැඳුම පුද්ගලිකව බාර අරගත්ත අහංකාරක ඇල්ලක් කරගෙන ඉන්න වැඳුම දැකලා නැහැ. ඉතින් අද මේ වැඳුම ඉල්ලන්නේ මොකද්ද? වැඳුම ගන්නේ මොකද්ද? දෙන්නේ මොකද්ද? උච්චමානියෙන් ඉඳගෙන වැඳුම ගන්න කෙනා මහේ සාක්ෂියයි. හීනමානිට බැහැලා දෙක නැවිලා වදින කෙනා වැදලා යනවා. හීනමානට උච්චමානට නිවන්නේ නැහැ. වැඳුම තේරුම් ගන්න ඕනේ. වැඳුමෙන් මොකද අපි කරන්න කියලා දකින්න ඕනේ. ඔය තියෙන සංකේත. ඔය සංකේත වල අර්ථය ඉදා හෙලාටුවා තිබුණ කාලේ නම් තිබුණා. හෙලාටුවා නැති වෙලා ගියාට පස්සේ ඒක කොහොම නැති වෙලා ගියා. අම්මුණු වෙනුස් කතාව අපි විතර බෝ. උච්චමානී හීනමානී දෙකක් ඇති වුණා ඒක. දස අකුසලයෙන් වැළකීලා මම ඉන්නේ. මම අවංකයි. දහපලෙන් අවංක පාට කියන ඇඟිලි 10 දික් කරලා. මගේ හදවතේ තියෙන මේ ගුණයයි. හදවත අද්දක තියලා තමයි මේ සංකේතයෙන් කියනවා. අගේ හදවතේ දස කුසලයෙන් තොර වුණු අවංකත්වයේ තියෙනවා. මෙන්න අපි ආපු චාරේ. ආපු හැසිරීමට කියන ආචාරේ. ආපු චාරේ පින්නන්නේ මෙහෙමයි. අනික් බෞද්ධයත් මොකද කරන්නේ? එයාත් ආචාර කරනවා. මොකක් ආපු චාරේ ඕකයි? කාටවත් වෙන්නේ නැහැ. කාටවත් වෙන්නේ නැහැ. තමන් ආපු හැටි මෙහෙමයි කියලා අනික් කෙනාට කියනවා. මමත් ඉන්නේ මෙහෙමයි කියලා යත් කියනවා. සාසන ගුණ දහම් දෙකක් එක්ුණේ හැටි. නවලට තියෙන අද්දික කියලා මෙහෙම කළා වැඳිනවා. මොකද? මම නිතර සිහි කල්පනාවෙන් ඉන්නේ මේ 10 ගැන. අවංකයි මේ හැමතැනම. මොහොතක්වත් මේ කරගෙන හොඳ සිහි කල්පනාවෙන් ඉන්නේ. දොහොත් මුදුනට අද්දික දීලා වඳිනවා. මොකද්ද මේ කියන්නේ? මම හිස් මුදුනේ දරාගෙන ඉන්නේ මේ ධර්මය. මට මේකට වඩා ලොකු දෙයක් නැහැ. දොහොත් මුදුන් දීලා වඳින එක සියල්ලට වඩා උතුම්. මොකද? ඒක තමයි ඒක පළවෙනි කාරණේ. දසකුසලිය හදාගන්න. දසකුසල් කරන්න. ඒක හිස් මුදුනේ දරාගෙන ජීවිතේ දෙවිනි කරලා තියෙනවා. ඔළුව දෙවිනි කළා කියන්නේ ජීවිතයේ දෙවෙනි කරා කියන එක. නරලට තිබ්බකයන් නිතරම කල්පනාවෙන් සිහියෙන් ඉන්නවා කියන එක. හදවත අරන් ඉන්නවා කියන මගේ හැඟීමෙන් ඉන්නවා. හදවත උල් ටික ඒ ධර්මයේ කිදාබස් වගේ ඉන්නවා. මේ වැඳුමේ කරන්නේ මේකයි. ගෝය දෙයකට පොළොව සම්බන්ධ කරලා තියෙන සීලය. පය තබා ඉන්නේ ඒ උඩ. මගේ පිහිටීම සීලයේ උඩයි. මම නැමිලා හිටින්නේ ධන නැමීමෙන් පෙන්වන්නේ තමා නැමී සිටින ස්ථානේ. ධන දෙක පොළොවට තියෙනවා. පා දෙක පොළොවේ තියෙනවා. නළල පොළොවේ තියෙනවා. මම නිතර සිහි කල්පනාවෙන් ඉන්නේ මේ සීලයේ තුලයි. සීලයට ගැති වෙලා මම සීලයේ දුරම පිහිටලා ඉන්නේ කියලා අද්දක දික් කරලා හිටන් පොළොවට තියෙනවා. ඉන්නවා වදිනවා. කවුරු ළඟද වදිනවා. කියේ යුතු උතුමෙක් ළඟ තවත් ඊට හා ඉන්නවනම් ආරිය උතුමෙක් නේනම් හරි එවන් තැනක ඉන්නවනම් ඔය ටික කළා කියනවා මං ඉන්නේ මෙන්න මෙතන මේ තත්ත්වයේ ඉන්නේ. කොච්චර හොඳයි. උතුම් බෞද්ධයෙක්. මගේ යම් කිසි පංචශීලියක් තියෙනවා ඒ සීල ගුණය අපට ආශිර්වාදයක් වේවා කියලා. සමාලාගේ තිබෙනා වූ සීල පිළිපදපු සීල ගුණය ඒ ආරිය උතුමයා ඇඟිලි පහක් දික් කරගෙන ආශිර්වාද කරනවා. ඇඟිලි පහෙන් පොඩි කියන්නේ. පහාන සීල, වේරමණී සීල, චේතනා සීල, සංවර සීල, අවිතික්‍රම කියන ඉස්තිර සීල පහක් මල් ළඟ තියෙනවා. ඒ පහෙන් මම අවංකයි. ඒ අවංකත්වයේ දරා ඉන්න දස කුසලයේ වෙන්වීමට වැඩි උතුම් ආර්යයන්ගේ සීලය. ආර්යයන්ගේ සීලයක් තියෙන කෙනා අත මෙහෙම කළා කියනවා සුවපත් වේවා. නිවන් සුවෙන් සුවපත් වේවා කියලා අදහස් කළා කියනවා. ඔබ යන මාර්ගයේ නිවන් සුවයම ලැබේවා. තමගේ ආශිර්වාද දෙනවා. ඕකයි ඉන්නේ කවුරු වැඳුම් ගත්ත කෙනෙකුට නෑ වැඳුම් දුන්න කියලා කියන්නේ. මේ සාසනයේ වැඳුම හැටි. දැන් මේවා පටලවා ගත්තට පස්සේ අපි යන තැන දන්නේ නැහැ, ternary දේ දන්නේ නැහැ අන්තිමට තමයි ඔබ දකින්නේ. එන අපි වරන් දැකත්ත දැන් ඔය තියෙන්නේ. ඉතින් සතර කර්මස්ථානයේ හරියට ගන්න ඕනේ. වැඳුම කියන එක හරියට දැනගෙන කරන්න ඕනේ. සාසනය තුල මූල ධර්ම වුණා. සාදු 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 කියනවා දෙක එකතුවල. මොකද මේ කියන්නේ? මෙතන තියෙන සංවර තුන. කයෙන් සංවරයි, වචනේ සංවරයි, හිතේ සංවරයි. දස කුසලින් සංවරයි කියන්නේ ඒකයි. කායේන සංවරෝ සාදු සාදු ආචාය සංවරෝ මනසා සංවරෝ සාදු සාදුකාර තුනයි සාදු 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 කියන දේවල් ටිකක් කියනවා සාදු සම්බත සංවරෝ සියලු ආකාරයෙන් සංවරයෙන් මහා සාදු ගුණයයි ඉස්සරහා යද කියන සාදු 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 කියන සාදුකාරයක් දෙනවා ඒවත්ද නේ තවත් පැරණි අයගෙන් මෙන් අහන්න හම්බෙනවා පරම්පරානුගතව ගෙනාපු වදනේ විතරයි ඇයි හතරක් දුන්නේ කියලා දන්නේ නැහැ තුනක් දුන්නේ මොකද දන්නේ නැහැ සාදු කියන එකක් දුන්නේ මොකද දන්නේ නැහැ එකක්ද දන්නේ නැහැ යථාර්ථය වෙන්නේ ඕකයි. ඉතින් අපි දකින්න ඕනේ මේ සාදුකාර කියන්නේ නමස්කාර කියන්නේ මොනවද? ඒවා දකින්න නැතුව මේවා මුලින්ම හිඳලා ගියාට පස්සේ අපිට බාධක වෙනවා. ආර්ය මාර්ගයට බාධකයි. ඕවා තමයි දැනගත යුතු දේවල්. මූලික දහම්. ආර්ය මාර්ගයට පැමිණලා කටයුතු කරන කෙනෙක් මූලික දහම් දකින්න ඕනේ. දැකලා තේරුම් ගත්තාම ඔය හැම කෑල්ලකම තියෙන්නේ ආර්ය මාර්ගය පූර්ණ කරන උපනිෂද්. ධර්මාර්ථයෙන් ගියොත්. ලෝක සම්පතාර්ථයෙන් ගියොත් මානකාර කැලි වෙන්නත් පුළුවන්. ඉස් දේවල් වශයෙන් කියන වදනේ වෙන්නත් පුළුවන් තේරුම් ගන්න නැතිව කරන දේවල් වෙන්නත් පුළුවන් එහෙම වෙන්නේ නිවන් අවබෝධ කරන්න උපනිශ්‍රිය බොහොම අඩුයි ඉතින් ඔබ අපි එකින් එක දකින්න ඕනේ උදේට හවසට මල් පූජා කරනවා පහන් පූජා කරනවා සුවඳුන් පූජා කරනවා බොහොම හොඳයි හැබැයි හොඳයි කියන්නේ සුන්දර බුද්ධාගම ක්‍රමයට නෙමෙයි අර්ථය දැනෙන්නකලු අපේ හෙලාටුවාවල ඔය අර්ථ තිබුණාද වැහිලා ඒව අද නැහැ ඒව කැපුවේ මොකද ඔවා තිබුණානේ මගපල් ලබන්නේ. එහෙමනම් චාම් ජීවිත ගත කරන්නේ. මේ චාම් ජීවිත ගත කරලා නම් මිනිස්සු දන්නවනේ පැවිද්දාගේ ජීවිතේ ඊට අතර කොච්චර චාම්ින්ද වෙන්නේ. අපේ ජීවිතේ මෙච්චර චාම්ද. ඒවල චාම් පිරිසක් ඉදිරියේ කොහොමද උසස් සත්‍යයෙන් වැළඳෙන්නේ? ඊයාගේ බලාපොරොත්තු කොහොමද ඉෂ්ට කරගන්නේ? එහෙනම් ඒවට බාධක පවුනවා ගන්න ඕනේ නම් මොකද කරන්න ඕනේ? එලාටුවා පුච්චන්න ඕනේ. එලාටුවා තිබුණොත් ඕක කරන්න බෑ. ඒවා කියා දීලා තියෙනවා හරියට. 2500 තිස්සේ මිනිසු මල් පූජා කළා. පහන් පූජා කළා, සුවඳුන් පූජා කළා. නෑ කියන්න බෑ. ඔප්පු වෙලා තියෙනවා. 2500 ට එහා දවු චෛත්‍ය අද තියෙනවා. ඔය මල් පූජා කරපු කතා, පහන් පූජා කරපු කතා අද වෙනකම් වංශ කතාවල පටන් ගෙන අද වෙනකම් තියෙනවා. ඒතර මේ නිර්මල බුදුදහම තුල ඕවා කොයින්ද? ඕවා බොරු වැඩන, කුහු වැඩන. ඕවා ඔක්කොම ආමිෂ පූජාන. බෞද්ධීට ගැලපෙන්නේ නැත්නම් සමහර අය දත් ඔහොමයි කියනවා. ඒකයි කියන්නේ. ඕවා බොරු වැඩ. ආමිත පූජා ඔබ බුදු මග නෙමෙයි. එහෙනම් ඔය කාලේ නම් හිටපු කවුරුවත් දැකලා නැද්ද බුදු මග? දැන් ඉන්නේ අපි දකින්න. අපි දකින්න සීල සමාධි ප්‍රඥා කියන මේ ගුණ තුනක් පිළිබඳව. ඒවන් උපසංහරති. බුදුරන් වහන්සේ දේශනා කළ දහම් ක්‍රමය සංසන්දනය කළ බල දහම් ක්‍රමය. මෙසේ සංසන්දනය කළ බලන්න. එදිනදා අපේ ජීවිතයේ මේ සංකාර ලෝකයේ තුල මමයේ මගේ ආත්මය කියලා අල්ලගෙන ඉඳපු දෘෂ්ටි කපා ගන්න එකපාර බැහැ. එයා මූලික බෞද්ධය මුල් අවස්ථාවේදී උපමා සංසන්දනය කරමින් දහම තුලට ඉන්න ඕනේ. මෙහෙම තමයි අපේ ආදි බෞද්ධ දහම තුලට කාවැදුන ඇතුළුන්නේ. මලක් අරගෙන මලකින් පූජාවක් කරනවා. කොහොමද මලකින් පූජාවක් කරන්නේ? සුවඳ වලින් බුදුන් පුදුම. හැබැයි සුවඳ පූරු අරගෙන බුදුන් පුදුම සුවඳ දුමින් බුදුන් පුදුම සුවඳ වලින් බුදුන් පුදුම. මාලා ගන්ධ විලේපන ධාරණ මණ්ඩන විභූෂණත්තාන වේරමණී සික්ඛාපද සමාදියාමි අටසිල් ගන්න දවසලා කියනවා. මල් ගන්ධ විලවුන් දැරීමේ සැරසීමේ අලුතෙන් පිරෙවීමේ වැලකින්. සික්ඛාපදයේ දුන බුදුහාමුදුරන්ට සරසන්දයක්. හැලපිලා දිනවද? කසිපු වොණ්ඩ එපා කිව්වහම කසිපු වොණ්ඩ එපා කියලා දුන උපහාන්තියේ මෙන්න කසිපු කියලා දුන හරියද? ගැලපේ. දැන් මේ වගේ වැඩක් නෙමෙයි කරන්නේ. මුලාවට පත් වෙන කාරණා දුරු කරන්න ශික්ෂාපදය පනවලා මෙන්න මේ වැරදි පැත්තෙන් මුලා ලෝභ දේශ මොහයන් සාර වැටෙන බඳු වැඩපිළිවෙලින් අයින් වෙලා ඉඳන් අද දවසේවත් ජීවත් වෙන්න කියලා දුන්නාට පස්සේ ඒ ශික්ෂාපදය දුන්න ඔබ වහන්සේට මෙන්න ඉති ගැලපෙනවා. එහෙනම් මොකද පූජා කළේ? එදා පූජා කළා. එහෙනම් මොකද කළේ? අන්න ඒක අපි දැකේ නැති එකයි වරද. හෙලාඩුවා නැති නිසා අපි ඒව දකින්නේ. මලකින් දැකිය යුතු දේවල් බොහෝම දින අදහම්. මලක්මෙන් පිබිදිලා ඉදීම හදවත පුබුදාගෙන පිබිදුණු හදවතකින් කටයුතු කිරීම මේක ගුණය. මේක කුසුම් පූජාව. කුසුමකින් පූජා කරනවා. ගාථාවක් කියනවා. අන්න ගන්ධ ගුණෝපේතං ඒතං කුසුම සන්තතින් පූජයාමි මුනින්දස්ස ත්‍රිවිපාද සරෝරු. එවක කොහොමද තෝරලා තියෙන අර්ථය? වර්ණේන්ද ගණේන්ද ගුණේන්ද යුක්තනා වූ මේ මල් සමූහයේ බුදුරාණන් වහන්සේගේ ශ්‍රී පාදයේ පූජා කරනවා. මොකද ගාථාවේ අර්ථය කිව්වේ? වර්ණයයි ගන්ධයයි ගුණේට උපමා කරගෙන එසේ සකස් කරගත්තා වූ මේ චිත්ත සන්තතිය. සන්තතිය කියලා කියන්නේ సంతානිය. කුසුම සන්තතිය. මොන කුසුමද? හූ කියන්නව පහද්දේ සූම් කරලා දාවපු సంతානිය කියන කුසුම සන්තතිය. ඒතං එබඳුවන්නා වූ මේ පහද්දේ දුරුකලා වූ චිත්ත సంతානිය පූජාමි වුණ නිසා වලින් නෙමෙයි පිදුවේ. චිත්ත సంతානිය බුදුරණන් හදිර පූජා කරනවා කියලා මේ කියන්නේ. ශ්‍රී පාදී කියලා උන්වහන්සේ සීල ගුණය. උන්වහන්සේගේ සීල ගුණයට මම මගේ මේ පහත් වූ දහම් සේකර දැම්මා වූ චිත්ත సంతතිය උන්වහන්සේට පූජා කරනවා. කොහෙද ඉතින් ආමිස පූජාවක් උනේ? ගාථාවේ අර්ථය ඒකයි කියන්නේ වෙන එක. දැන් ඔක විග්‍රහ කරලා ගත්තොත් මොකද කරන්නේ? අපි දැන් දන්නවා යනවා මල් කඩන්න. මේ මල් කඩන්න මල් වුණේ එකට ගියා නේද? මල් ටික කඩලා අරගෙන කලන් ඉස්සෙල්ලා බලනවා ගහදී. දැන් ගහේ තියෙද්දී මල් පූජාවක් තියෙනවා. දැන් උඩ තියෙන ගහේ තියෙන මල් ටික බුදුරජාණන් වහන්සේට එහෙම තියෙද්දී පූජා කරනවා කියලා දැන් තව ගාතාවක් තියෙනවා. ගහේදී මල් පූජා කරනවා එක ක්‍රමයකට, කල්ලා මල් පූජා කරනවා එක ක්‍රමයකට. සත්‍ය දෙකක් දකින්න. දුක්ඛ සත්‍යයයි සමුදය සත්‍යයයි සිද්ධ වෙන ආකාරයේ ගහේ මල් වලින් දකින්න. නිරෝධ සත්‍යයේ තේරුම් අරගෙන මාර්ග සත්‍ය අනුගමනය කිරීම කලාව මල් වලින් පූජා කරනවා. දැන් මේවා දැනගත යුතු විශේෂ කාරණා. චතුරාර්ය සත්‍යය දකින්න මල් පූජා කරන හැටි. දුක්ඛ සත්‍යයයි සමුදය සත්‍යයයි ගහේ මල් වලින් දකින්නේ කොහොමද? අපි මේවා බලන්න ඕනේ. මේ ලෝක මාර මුලාවකින් ලස්සනින් සැරසීලා සුවඳින් සැරසීලා මුදු බොලුක් වයින් ආස්වාදයට යෝග්‍ය වෙලා ඒ වගේම රසයෙන් ආස්වාදින් යුතවන කොන්සුණු වලින් පැණි වලින් සකස් වෙලා ලෝකයේ මේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියන මේ ඔක්කොම කැටි කරලා දුන්නා වාගේ මායා මුලාවක් ජාතිය බෝකරගන්න අවශ්‍ය කාලෙදි ගහෙන් මතු වෙනවා. ජාතිය බෝකරන්ලයි මේ මල් පිපෙන්නේ. මොකද මේ මල් වලින් වෙන්නේ පරාග පෝෂණය සිද්ධ වීමෙන් ගහට කරල් හැදෙනවා, ගිරි හැදෙනවා. ගිරි කරල් ගහට හැදෙන්නේ මොකටද? බීජ හැදිලා පැහිලා ජාතිය බෝවෙන්න අවශ්‍ය කරන වැඩ පිළිවෙල කරන්නේ. නටු ගැහිලා කර ගැහිලා තිබිච්ච ගහි තමාගේ ජාතිය බෝ කරන්නේ කාලය ආවට පස්සේ ලෝකයා රවට්ටන්න මතුවෙලා එනවා. හරි ලස්සන ඒව තමයි මල්. සුවඳකුත් විහිදෙනවා. කොහිවත් නැති සුවඳක් දැන් හැදිලා කොච්චර කාලයකට ජාතිය බෝවීමේ උගුලට අහු වෙනවා. ඔය ලස්සනට වසඟ වෙලා ඔය සුවඳට ඇදිලා ඇවිදිලා ඔය මුදු පහසේ වහලා අර රොන්සුන් ටික ඇදලා යනකොට පරාග පෝෂණයක සිද්ධ වෙනවා. අන්නේ පරාග පෝෂණය වීමේ ක්‍රියාවලියට අත්‍යවශ්‍ය මාර මුලා ටික තමයි වලක වෙහෙර වෙලලා පේන්නේ. ඔන්න ওই ටික මතුවෙලා ඇවිදilla. ඊළඟට මොකද වෙන්නේ? අර බඹරේ සමනලී කෝක වැහුවහම පරාග පෝෂණය වීමේ ක්‍රියාවලිය නිසා අවශ්‍ය වැඩි සිද්ධ වුණා. ජාතිය බෝවෙන්ද යන ගස් ජාතිය වැල් ජාතිය බෝවෙන්ද දවසේදී බීජේ මූලාරම්භය හදලා දුන්නා පරාග පෝෂණයත් එක්ක. දැන් මලින් වෙලක් නෑ. කාටවත් ලස්සන පේනන්න මල පිපුණා නෙමෙයි. උගුලේ අල්ලා ගන්න මල පිපුණා. ඒ ටික වෙලා පෑය එකයි දෙකයි තුනයි යන්නේ. බීජේ ඔක්කොම ගිලිහිලා ගියා. ලස්සන ඔක්කොම ඉවරයි. මල පර වෙලා ගියා. දැන් කවර ලස්සන සුවඳ එකක්වත් නෑ. දැන් මොකටද ලස්සන සුවඳ කවුරුවත් මේ ලෝකේ ලස්සන කරන්න මල පිපුණා නෙමෙයි. ජාතිය බෝ කරගන්න උගුලක් වශයෙන් මල පිපුණා. මෙන්න දුකයි දුකට හේතුවයි හැදෙන හැටි උපමාව. ලෝකයා දුකට වැටෙන්නේ මේ ලස්සන නිසා, සුවඳ නිසා, මුදු බව නිසා, මේ රොන්සුණු නිසා. ඕවට ආසාවෙන් බැඳිලා තමයි ලෝක සත්‍යය ඇදිලා බැඳිලා ඉන්නේ. තණ්හා උපාදාන හටගන්න. ඒකෙන් හටගන්න පරාග පෝෂණය නිසා බව හටගෙන, බවෙන් ජාති හටගත්තා වගේ ජාති බීජ හටගන්නවා. ජාති ඉදිරියට ගෙනියන්නේ. හරිද? පරිත්‍යාගෝපන ක්‍රියාවලියක් ඔබ සිද්ධ වෙනවා. මෙන්න මේකේ පිරා දුකයි දුකට හේතුවයි. පැවැත්ම දුකයි දුකට හේතුව හදන හැටි ඕකේ. දුක නිරෝධය බලන්න මොකද කරන්න ඕනේ? මුල කැඩුවහම අග නැහැ. අවිද්‍යාවයි තෘෂ්ණාවයි බිඳ දැම දාට මුළු පරිච්ඡේදම්පන්න ක්‍රියාවලියම ඉවරයි. එහෙනම් ඒ වගේ මේ ලෝකයේ බැඳලා තිබෙන සුන්දර වස්තුව කැඩුවා. මල්ටි කැඩුවා. කැඩුවට පස්සේ දකින්නවා දැන් මොකද වෙන්නේ? මල්ටි එක කැඩුවාම කොහොමද බීජ හටගන්නේ? දැන් ගහවැල විතරයි. ගෙඩිත් නැහැ, කරලුත් නැහැ, බීජ මුලත් ඉවරයි. මුල කැඩුවාම අගනේ. අග නැති නිසා මොකද වෙන්නේ? මතු ජාතිය බෝ කරන්න තිබිච්ච හේතුව ඉවර කළා මල් කැඩුවාම. අන්න දුක්ඛ නිරෝධය දැක්කා. කලබුවාම. දැන් ඉතින් මොකද කරන්නේ? නිරෝධගාමිනී පිළිවෙත මොකක්ද දැනගත්තා? මල් තිබුණොත්, විවෘතව හිටියොත්, ඒවට ආස්වාදයේ තෙගුදුරු වුණොත්, ඒක තමයි මේ දුවර හේතුව. ඒක ඉවත් කළොත් නැති කරන මාර්ගය එතන. නැති කිරීමයි නැති කිරීම මාර්ගය මල්ටි කරලා දැක්කා. දැන් මේ දහම කියලා බුදු පියාණන් වහන්සේට කියේ. ස්වාමීනි, මායාවේ මුලාවක් වන දුකට හේතු වෙන්නා වූ කාරණේ මම දැක්කා. මේ ලස්සන, මේ සුවඳ, මේ මුදු වලක් බව, මේ රසය, මේ රොන්සුණු, මෙන්න මේවා තමයි ජාතිය වෝ කරන්න මේ ලෝකෙ දිලා තියෙන මුලාව. සාමිනි, මේ මුලාව තවදුරටත් ගෙනියන්නේ නැහැ. මම දහම් දැකලා තියෙනවා. සාමිනි, මෙබඳු වන්නා වූ කාමයේ මැඩගෙන ඔබ වහන්සේ නැගී හිටපු නිසායි ඔබ ඒ උත්තමත්වයට පත් වීමේ අවිද මේ ධර්මයේ දේශනා කළේ. එහෙනම් මේ මල් ඔබ වහන්සේගේ පාමුලට දානවා පෑගින්න. උස්සන්න වටිනවා මේකේ නේ. මාර්යා මැඩගෙන හිටියා වගේ මාර වසඟයට පත් වෙන්නා වූ මේ කාරණා පහ මෙන්න පෑගින්න දැන්නා. සාමිනි, ඒ වගේ අපිත් අද මොකද කරන්නේ? අපිත් මේ මල් උයනක මල් ගස් වාගේ අපි උපමා සංසන්දනය කළා. හරියට මල් ගස වාගේ, මල් වැල වාගේ, මේ බවුලත් ආයි වැල් වාගේ, පිරිමි අය මල් ගස් වාගේ හිතුවා. පිපිච්ච මල් තමයි මේ පහ. ඇස කන දිව නාසය ශරීරය කියන මේ ඉන්ද්‍රිය පහ තමයි මේ ලෝකෙට පිරලා දෙන මල් පහ. මේ පහ තමයි කලින් කාල සරණ කාලේ හැඩ වැඩ වෙලා ලෝකෙට පෙන්නලා මේ ටිකෙන් තමයි මේ ලෝකේ අවසන් කරන්නේ. මෙන්න මේ මල් පහ සංවර කරනවා නම් කැඩුවා වාගේ තමයි අපි ඉන්නේ. මෙන්න මේ ඉන්ද්‍රිය පහ සංවර කරපුවා කැඩුවා මල් ගහ වාගේ. ඉන්ද්‍රිය සංවරයි. ඉන්ද්‍රිය සංවර අපිට කාමීව ඇතුල් වෙන්න දෙයක් නැහැ. කාම බීජ හදවතේ හද ගන්න දෙයක් නැහැ. හරියට කැළු මල් ගහයි මමයි දෙකම සමානයි. එහෙනම් මමත් හරියට මේ මල් දැම්ම වාගේ ඔබ වහන්සේගේ පාමුල මගේ ඉන්ද්‍රියන් තිබ්බා සමානව අදිස්ථාන කරනවා. ආයෝසවන්නේ විෂකාමයකට මම ගන්නෙ නෑ. ක්‍රමක්‍රමයෙන් මම කාමයන් සම්පූර්ණ පංච කාමියම දුරු කළා තමයි මගේ බලාපොරොත්තු. මම අදිස්ථාන කරගෙන ඉන්නේ මෙන්න මේකයි. ඔබ වහන්සේට මෙන්න මේ පූජාවේ මම පූජා කරනවා කියලා පූජා කරපුවාම ලැබෙන සීල සාසන ඉන්ද්‍රිය සංවරය. මෙන්න සීල සාසනය මතුවෙන්න එදා මල් පූජා කරපුවා. ඔය ආර්ථිය අද වැහිලා ගිහිල්ලා බුදුන් සරසන්න මල් ගෙනියනවා. සමම්පිච්ච මල් ලක්ෂයක්, හෙළුම් මල් ලක්ෂයයි සරසන්න. මොකද කළේ? ලෝභයයි, ද්වේෂයයි, මෝහයයි ඕකට මගක් හදලා දුන්නා නිසා කෝ බුදු බුදුදහම. මේ ලෝකේ ඇදිලා යන්නේ කොහටද? ඔතෙන්ට ඇදිලා ගිහින්. මල් මාලා දානවා. බුදුරයන් වහන්සේ කරා මෙච්චර කාල කියලා මල් මාලා දාලා නැහැ. තව ටික දවසක් යනකොට නම් දානවා. මෙච්චර කාල පාමුල්ල දැම්ම මල් සම්ප්‍රදාය තවම තියෙනවා මොකද ආවද කියලා දන්නේ නැති වුණා. ඒක කරන්න බෑ. බුද්ධ තේජස නිසාම කරලා මල් මාලයක් තව දාගන්න බැරි නා එක එහි උටුවා. අනික් හැමකෙයාගේම කරට මල් මාලා ගොතලා දාලා හිටන් උපහාර පවත් වෙනවා. හැබැයි එහෙදුරා හිත හැදින්නේ බුද්ධ ප්‍රතිමාවේ කරට මල් මාලයක් දාන්නේ. හැබැයි තව ටිකක් ගිහලා මිත්‍යා දෘෂ්ටි තව වැඩි වුණාට පස්සේ මොට වෙලා වැඩි වුණාට පස්සේ ඇයි අනික් අයට දාන්න හොඳ නැහ බුදු ආයන්හන්සේ ඒ බුදු පිළිමේ කරට මල් මාලයක් දැමුවා මොකද කියලා ගිහින් දායි. තව මෙච්චරම නම් කරන්න හම්බුනේ නැහැ මොන හේතුවකින් හරි. හම් බුද්ධ තේජස වෙන්නම පුළුවන් කියලා මම නම් හිතන්නේ. කරගන්න පුළුවන් කමක් නැහැ එච්චර මහා අපරාධයක්. මේ ධර්මයේ අන්තිමට කණ පිළි ගියාට ඔකත් කරයි. මෙන්න මේක තමයි මල් පූජාවේ ලක්ෂණය. අත්යල් බැඳගෙන එකිනෙකා ඉන්නවා වගේ. මල් මාලාවක් අරගත්තාම ඒ මාලාවටම සිද්ධ වෙන්නේ දකින්න. කොච්චර හැඩ වැඩ වෙලා කොච්චර අත්යල් බැඳගෙන ගියත් ඔක්කොටම සිද්ධ වෙන පරවෙන්නේ. ඔක්කොටම වෙන්නේ වැහැල්ලා නැරලා යන්නේ. එහෙනම් අපිත් මේ කොච්චර අත්යල් බැඳගෙන හිටියත් සුන්දර ලෝකයක යන්න ගියත් මල් මාලාව වලට වෙච්චක නේද අපි පිරිසටම වෙන්නේ කියේ. ඔන්න ඔය ටික දකින්න ඕන මල් වලින්. ගොඩ ගහලා තියෙන මල් වලින් එකතු වෙලා ඉන්නේ පිරිසක්. අත්‍යල් බැඳගෙන යන જાතිය පිරිස. මල් මාලාවලුන් දැනගන්න ඕනේ අපිට සිද්ධ වෙන්නේ මෙච්චරයි. ඕක දැකන නිවන් දකින්න. මෙන්න මලින් නිවන් දකින්න මාර්ගය. ඒ වන් උපසංහතිය සංසන්දනය කරලා හිටන් නිවන් දකින්න ඕන. ඔය මල් පූජා ප්‍රතිපත්ති පූජාව. හඳුන් කුරා කරගන්නවා සුවඳ දුන් දෙනවා. මාලා ගන්ද ගන්ද එපා කියලා එන ශික්ෂාපනවපු බුදු පියාණන් වහන්සේට කසිපු එපා කිව්වහම කසිපු ගිහින් පූජා කරනවා වගේ වැඩක් තමයි. අදත් ගිහින් ඉන්න මොකද කරන්නේ? සුවඳ දුමින් බුදු පුදමු. සුවඳ දුමින් පුදන් දෙයක්. මොකක්ද ඉදා කරන්න කිව්වේ? අපේ හොඳම උපමාවක ඔබේ තියෙන. හඳුන් කුරා කතර අරගෙන. හඳුන් කුරෙන් බලන්න පුරුදු වෙන්න ඕනේ. සමාධි සාසනේ. දැන් ඉස්සෙල්ලා බැලුවේ සීල සාසනේ. සීල සාසනේ නිවන් දැකීමයි අපි ඉස්සෙල්ලා බැලුවේ. දැන් දකින්නේ සමාධි සාසනේ නිවන් දකින්නේ. මොකද මේ? ශ්‍රද්ධාදීකය සීල සාසනේ තුලින් නිවන් දකින්නවා. බොහොම ලේසියෙන් නිවන් මඟ හම්බෙනවා. වීර්යාදීකය අර සමාධි සාසනේ නිවන් දකින්න පුළුවන්. ප්‍රඥාදීකයට ප්‍රඥා සාසනේ නිවන් දකින්න පුළුවන්. ශ්‍රද්ධාදීක වීර්යාදීක ප්‍රඥාදීක කියන තුන් කොටසෙම තියෙන නිවන් මාගේ පොදු මාර්ගය තමයි මල් පූජාවයි හඳුන් කුරු පූජාවයි පහන් පූජාව. හඳුන් කුරා කරගෙන උපමා සංසන්දනය කරන ඒවා උපසංහාරති. මෙතේ උපමා සංසන්දනය කරන්නේ. හඳුන් කුරත් එක්ක අපි නිහල කතාවකට වහිනවා. හඳුන් කුර අපෙන් බලක් අහනවා. අපි උත්තරයක් දෙනවා. මේක තමයි අපි දකරපු වැඩ පිළිවෙල. අපි හිතෙන් මේ නිහල බල කතාවක යන්නේ. හඳුන් කුර ඇද නැහැ. හඳුන් කුර අපෙන් අහනවා. පින්නත මම ඇද නැතුව ඉන්නවා. ඔබ මම වාගේද? අපි මනසෙන් අහන්නේ නෙමෙයි. මේක ඉතලා සාහිත්‍යමේ ගැඹුරු දහම් ක්‍රමය. සාහිත්‍ය රස සාහිත්‍ය දහම් ක්‍රමය. අනුගුරු අපිට කතා කරන්නේ අපි ගහක් කතා කරයි. ඔය කියන්නේ හතන ලියන්නේ. අන්න ඒ වගේ දෙයක් නේ. ඉතින් එයා කතා කරන හැටි දැන් ගුණේ කතා කරයි, ගහක් කතා කරයි. ওই විදිහට අපි ලියන උපමා වගේ මෙහෙම ක්‍රමයක් මේකේ තියෙනවා. දැන් හඳුන්ගුරු කතා කරයි. හඳුන්ගුරු බණ අහන හැටි. වෙන. අනුගුරු අහනවා. පින්නත ඔබ මම වාගේද? මම නම් ඇදෙන්නේ. ඔබ ළඟ ඇදෙනදි තත්ත්වය මොකද්ද? අනුගුරු අපෙන් අහන හැටි මේ ප්‍රශ්නයක් අපිම හදලා ඉන්නේ ගන්න. අපි උත්තරයක් දෙනවා. ධර්මානුකූල උත්තරයක්. මම හිතෙන්, කයෙන්, වචනයෙන් කියන ద్వාරත්‍රයෙන් 이르දි අවංකයි. හිත, කය, වචනය කියන ద్వාරත්‍රයෙන් අවංක වන්නාම මම ඔබට සමානව දහම තුල මම ඇද නැතුව ඉන්නවා. එහෙමයි මම ඔබ වගේ ඉන්නේ. ඌ ආයි ප්‍රශ්නයක් අහනවා. වින්නත මම ඇද නැතුව විතරක් නෙමෙයි. බලන්න මාවටේ සුවඳින් පිරිලා. සුවඳින් වට වෙලා. ඔබ ළඟ තියෙන සුවඳ මොනවද? ඒකත් මට කියන්න. අනුගුරුවරයන් ප්‍රශ්නයක් අහන්න. අපි උත්තරයක් දෙනවා ධර්මානුකූලව. සුචරිතව ඉන්න මා ළඟ සුචරිත ක්‍රියා සුචරිත වදන් තියෙන. හැම වෙලෙම මා වට කර තියෙන සුචරිත වැඩ පිළිවිලා. එන මා ළඟ සුචරිත සුවඳ ගුණ සුවඳ තියෙනවා. මම දහම් සුවඳින් ගුණ සුවඳින් යුතුයි කාලය ගත කරන්නේ. ඌරේ මමත් ඔබට සමානයි දහම තුලින්. ඌරේ උත්තරයක් දෙනවා. ඌර කියන මගේ උඩ බලන්න. දැල් වෙන හැටි බලන්න. මා වටේටම සුවඳ විහිදෙන හැමදැනම. පින්නත ඔබ කොහොමද මා වාගේ වෙන්නේ? දැල්ලු මුවගින් නිත්වම නිතර දහම් පද කියනවා. දහම තුල ඉන්නවා. පිවිදුළු මනසකින් මම ඉන්නේ. මගේ මනස හැම වෙලෙම පිවිදිලා. ඔබ දැල්ලිලා හිතා සුවඳ විහිදුණා වාගේ මමත් මගේ මනස පුබුදවාගෙන දහම් හඬ පතුරු වෙනවා. මගේ දහම් සුවඳ උඩත් යනවා, යටත් යනවා, වටෙත් යනවා හැමතැනම යනවා. ඌරේ මමත් ඔබ වාගේ ජීවත් වෙන්නේ කොහොමයි? හොඳයි පින්නත එහෙනම් බලන්න තව මාදීය. ආලඟ අලු වෙන දෙයක් ඔබට පේනවද? මාළඟ නම් මෙහෙම අලු වෙවි යනවා මොහොතක් ගන්න. ඔබ ළඟ අලු වෙන්නේ මොනවද? මෙසේ දහම් සුවඳින්, ගුණ සුවඳින් ලෝකේ යථාභූතේ ලැබෙමින් කටයුතු කරන මගේ අවිද්‍යාවයි තෘෂ්ණාවයි මොහොතක් ගානේ අළු වෙලා යනවා. මේක තමයි මගේ ඔබේ වගේ අළු වෙන්නේ. මම ඔබට සමානයි. මේ උපමාව. හොඳයි පින්නොත මාදීහ බලන්න මම කෙටි වෙන්නේ නැහැ. කූර අපෙන් අහනවා. ඔබේ මොනවද කෙටි වෙන්නේ? අනාදිමත් සංසාරී සීමා කරන්න බැරුව තිබිච්ච සංසාර ගමන. මේ සත්‍ය ධර්මයේ අවබෝධයෙන් කටයුතු කරන මගේ තියෙනවා කෙටි වෙන බව මම දන්නවා. වැඩි කල් නම් මගේ මේ බව ගමනක් නේ. සසර ගමන බලා සිටියේදී කෙටි වෙන බව මට වැටහෙනවා. හරියට ඔබ කෙටි වෙනවා වගේ මාත් කෙටි වෙන්නේ එහෙමයි. පින්නත අන්තිම මොහොතේදී මෙතන මම ඉවරයි. මේ ගිනි දැල්ලත් ඉවරයි. මමයි කියලා ගන්න වෙන මොකුත් දින ඔක්කොම අළු වෙලා ඉවර වෙනවා. ඔබ කොහොමද එහෙම වෙන්නේ? පින්නත මමත් හරියට අරිහත් ඵලයේ ලැබුදාට මේ සියලු ගිනි නිවනවා. එදාට මගේ අවිද්‍යාවයි තෘෂ්ණාවයි දැවිලා අළු වෙලා ඉවරයි. එදාට මමයි මගේ කියන දෘෂ්ටිය සම්පූර්ණයෙන් ඉවරයි. මමත් නෑ මගේ. මෙහෙමයි කූරත් එක්කලා මම සම්බන්ධ වෙන්නේ. මෙන්න කූරට උපමා කළා ඒ වන් උපසන්න හරි. සංසන්දනය කළා. මෙන්න සමාධි සාසනය. සමාධි වැඩෙන්නේ මොකයි? දැන් කූර ගිහින් තියලා කියන්නේ මොකද්ද? සුවඳින් පුදනවා කියලා නෙමෙයි. ස්වාමීනි, සමවත් දහම් මග මේ කූරෙන් උපමා මම උපමාතුලින් මම දැක්කා. මමත් අද මේ කූර යම්සේ උපමා කරගෙන මගේ මේ ජීවන රටාව සමවත් ගුණය සරසනවා. මම ජීවත් වෙනා මෙන්න මේ විදිහට. මෙසේ මම ඔබ වහන්සේ දුන් පිළිවෙත තුළ ගමන් කරනවා. මෙන්න මෙහෙම මම ප්‍රතිපත්තියෙන් ඔබ වහන්සේට පූජා කරනවා කියන දන් අනුකූර උපමා කරන ප්‍රතිපත්ති පූජාවක් එදා තිබුණා. මෙන්න මේක නිවන් මාර්ගය. කියන්නේ කියන්නේ නිවන් මාර්ගය වැඩෙනවා. මනස පිබිදිලා ධර්මය අවබෝධ වෙනවා. සමාධි ගුණය වැඩෙනවා කම්පාණය. අරගන්නවා පහන. බුදුගේ කරුවලේ තියන්න හොඳ නැහැ. බුදුහාමුදුරුවෝ කරුවලේ අපත්‍ය හොඳ නැහැ කියලා. පිළිමේ කරුවලේ තියන්න දෙක පත්තු කරලා මට නිවන් සැප ලැබේවා මේ ආලෝකේ පූජා කළාට කියලා එනවා. කෝ හේතුඵලයක්. බුදුදහම කියන්නේ හේතුඵල දහමක් විද්‍යාවක්. මේ විද්‍යාවේ අවිද්‍යාව නේ. අවිද්‍යාව විද්‍යාව නේ. ඕකෙන් ඔබ නිවන් දකින්න කොහොමද හෙව්වෝ කියන්න පුළුවන් වින්ද ඔබ නිවන් දකින්න හැටි. පහන් දැල්වලා එන එක නිවන් මගක් වෙන්නේ කොහොමද හෙව්වෝ මොනවා උත්තර දෙන්නද? එන ප්‍රඥා සාසනයේ ප්‍රඥාදීක පුද්ගලයා ඊටා තීක්ෂණව ක්ෂණ බංගුරත්වේ පව දකින්න. හේතුඵල න්‍යාය දකින්න. කොහොමද දකින්න? ඒ පහන අරගෙන පහන දැල්වෙන හැටි බලනවා. මෙතන හේතුවක් කුමක්ද ඵලයක් කුමක්ද? පහන් දැල්ල ඵලයයි. පහන් දැල්ලට හේතුව මොනවද? මේ පහනේ තියෙන තෙල් ටික. මේ තිරේ පෙඟි පෙඟි කෙලවරට ඇදිලා. වටින් එන්නව සුලඟ ඒකට මුසු වෙලා. සත්වෙන තෙල සමග මුසු වෙච්ච මේ බින්දු. මෙතනින් ගිලිහිලා යන සත්වයා උඩට යනකොට මේවා ගිනි ගන්නවා. ඇහැට නොපෙනෙන ඉතාම සියුම් තෙල් බින්දු කෝටි ගාණක් මේ පහනේ දැල්ලෙන් සත්වෙයි පිට වෙනවා. පිට වෙන එක එක බිඳුවට ගිනි බින්දුවක් වට කරලා හිටන් ඒක සමග උඩට යනවා. තෙල් බින්දුවයි හුලඟයි එකතු වෙච්ච එක හේතුව. ඒකේ ඵලයේ තමයි ගිනි බින්දුව. ගිනි බින්දුව පවතින තෙල් බින්දුව තියෙනවා. තෙල් බින්දුව ගෙවුණාද ගිනි බින්දුවත් ගෙවෙනවා. තෙල් බින්දුව විනාශද ගිනි බින්දුවත් ඉවරයි. හේතුව ඇතිදැන ඵලයේ නැගිනවා. හේතුව අනුව ඵලයේ ක්‍රියාත්මක වෙනවා. හේතු කෙලවරදී ඵලයේ ඉවරයි. මොහොතකට වඩා මේක පවතින්නේ නැහැ. හේතුඵල ධර්මී ක්‍රියාවලිය ඔච්චරයි. නමුත් වැලනු කැඩි එන්නා වූ හේතු වැල නිසා ගිනි බිඳු කෝටි ගානක වැලක් හැදිලා හිටන් උඩ ගිහින් මිනිමි යනවා මොහොතක් ගන්න. හැබැයි මේ එක එක ගිනි බිඳු එක එක ළඟ පිහිල්ලා තියෙන නිසා ඇහිම් බැලුවාම අතර පේන්නේ නැතුව රැවටෙනවා. මේ ඔක්කොම ගොඩ එකක් හැටියට ගන්න. එක දැල්ලක් කියලා හිටන් අපි රැවටෙනවා. අපේ ජීවිතයත් පහන් දැල්ලක් වගේ. උපමා සංසන්දනය කරලා ඒවා උපසංහරති. සංසන්දනය කරලා බලනවා. කොහොමද අපි පහන් උපමා වෙනවා? මේ තෙල තමයි අපේ කර්ම ශක්තිය. කර්ම ශක්තිය නැමැති තෙලෙන් පෙඟෙන වැටිය තමයි මේ මස්ලියේ කය. මේකට ගන්න ශක්තිය තමයි සුලඟ හැටියට ගන්න ආහාරයෙන් ගන්න ශක්තිය. ආහාරයෙන් ගන්න ශක්තියයි කර්ම ශක්තියෙන් හටගන්නා වූ තෙත්වීමෙහිවත් ජීවිත ශක්තියයි එකතු වෙලා. ජීවිතයේ කියන බිඳුවක් හටගන්නා මොහොතක් ගන්න. හටගන්න ජීවිත බිඳු කෝටි ගණනක් හටගෙන හිටන් ඒ ශක්තිය ඒ ජීවිත පැවැත්මට ගෙවිල යනවා. හටගෙන බිඳෙනවා හටගෙන බිඳෙනවා වැල නොකැඩි කර්ම ශක්තිය ඇදිලා එනවා. වැල නොකැඩි ආහාරයකට බැඳෙනවා. ආහාරයේ දිනතාක්කල් කර්ම ශක්තිය ඇතිතාක්කල් ඒ සංකල්පණී හේතුවෙන් ජීවිත බිඳු කෝටි ගණනක් හටගෙන බිඳෙනවා. ඒ හේතු මාත්‍රත් එක්ක හේතු මාත්‍රත් එක්ක ජීවිත ඵල මාත්‍ර ගෙවුණාට හේතු කෙලවරක වැල නොකැඩි එන නිසා ජීවිත මාත්‍රත් එකින් එක විදුණට ජීවිතය ඉවරෙන්නේ නැතුව පේනවා. එක එක ළඟ හැදෙන නිසා එක බිඳුවක් හැදිලා ඊළඟ බිඳුවේ ඉන අතර පේන්නේ නැති තරමට මුලාවෙන් වැහිලා තියෙන නිසා මේක පේන්නේ නෑ. ඒ නිසා එක ජීවිතයක් බොහෝ කල් ඉඳන් පවතින කියලා ලෝකයා හැවටිනවා. හරියට පහන් දැල් එකක් ඊළඟ ගත්තා වගේ. නමුත් මෙතන තිබුණේ ජීවිත බිඳු කෝටි ගණනක හටගෙන බිඳෙන ජීවිත බිඳු වෙලක් මිස රටාවක් මිස එක ජීවිතයක් කියලා කිරීම සත්‍යයකට ඇහිපිය ගහන මොහොතක් පවතින ජීවිතයක් නෙවෙයි. දිවියෙක් කිව්වත්, බ්‍රහ්මයෙක් කිව්වත්, මිනිසෙක් කිව්වත්, කවුරු කිව්වත් ජීවිතය කියන්නේ ඇහිපිය ගහන පෙර කෙලවර වෙන හේතුඵල බිඳුවක් විතරයි. ඔයින් එහා ජීවිත ලෝක සත්‍යෙින්ද නැහැ. එවඳු බිඳු කෝටි ගණනක වැලකට එකක් කියලා හැවටිච්ච මුලාව නිසා මමයේ මගේ බොහෝ කල් සිට මම ජීවත් වෙනවා කියන මුලාවට ලෝක සත්‍යය හැවටලා හිටන් මමෙක් හදාගෙන, මම හදාගෙන, මගේ හදාගෙන ලෝක පැවැත්ම ගිනින. මෙන්න මේක තමයි ලෝකයාගේ අවිද්‍යාව. යම් දාසරි මේ ක්ෂණය හැර තව සත්‍යයේ පුද්ගලියෙක් නැහැ කියලා මේ ක්ෂණ මාලාව නිසා මෙහෙම පේනවා කියලා දැක්කදාට අනේ ලෝකේ හටගත ජීවිත බිඳිලා යනවනම් මොකද්ද අපේ ජීවිතය කියන්නේ? කොහෙද ජීවිත පවතින්නේ? නොපවතින මාත්‍රයකට මගේ මම කියලා හැවටෙනවා මිසක් වෙන මොකක්ද කියලා දහම දකින්නව තියෙන්නේ. ඒ වගේ නේද මේ ලෝකේ සියලු සත්‍යයම සියලු ද්‍රව්‍ය වස්තු පවතින හේතුඵල න්‍යාය උඩ නේද කියලා දැක්කහම ඒකාකාරව එක මොහොතක් පවතින කිසිම දෙයක් ලෝකේ නැහැ කිව්වහම කාලයක් එක සමකල ඉඳන් කියන්න පුළුවන් එකම ධර්මයක්වත් නැහැ කියලා දකින්න. සියලුම සත්ව පුද්දල ද්‍රව්‍ය වස්තු මොහොතක් පාසා යන ක්ෂණ බංගුරත්වයක හේතුඵල න්‍යායක් මිසක් සතේකේ පුද්දලයක ද්‍රව්‍යයක වස්තුවක් කියලා එක මොහොතක කියන්නේ මම කියන තරම් මාත්‍රයක් කියන්නේ, ඔහු කියන තරම් මාත්‍රයක් කියන්නේ, ඒ කියන තරම් මාත්‍රයක් කියන වෙලාවක් නේ. ඒ වගේ විලයන්. ඒ බඳු ගෙවිලයන් හේතුඵල හතාවකට සම්මත සබාගෙන අපි මේ මමයි මගේ කියලා ලෝකයක් හදන්නේ බැඳිලා හිටන් නැති ලෝකයක සුන්දරත්වයක්, මායා ලෝකයක සුන්දරත්වයක් ඉඳගෙන මේ ලෝකේ ඇවිල්ලා ඉන්නවා. මේ මුලාව නේ කියලා දැක්කහම අන්න ප්‍රඥා සාසනේ නැගුණ. ප්‍රඥා ආලෝකයේ හදවතේ නැගිලා දහම අවබෝධය ලැබුණා. හටගත්ත සියල්ල මොහොතින් බිඳිලා යනවා. මමේ මගේ කියලා අල්ලන්න දෙයක් නෑ, මගේ ආත්මය කියලා ගන්න දෙයක් නෑ කියලා දැක්කහම ඒක තමයි උපරිම ප්‍රඥාව නිවන් මාර්ගය. මෙන්න මේ නිවන් මාර්ගයේ උපමාව තමයි පහන. ඔය පහන තියෙනසම් අපි කියන්නේ ජීවිතයේ ස්වභාවය මේ පහනින් අපි දැක්කා. ස්වාමීනි, ජීවිතයේ ආලෝක වෙන්නේ ප්‍රඥාවෙන්. ඔබ වහන්සේ දුන් ධර්මයේ පහන උපමා කරනවා මම දැකලා මම ප්‍රඥා ආලෝකයෙන් ආලෝක වුණා. මට නිවන් තියෙනවා. ඒක මම දන්නවා. ඒකයි මගේ නිවන් මාර්ගය. කිසිම අලුපාඩුවක් නෑ නිවන් මාර්ගයේද ප්‍රඥා ආලෝකයේද. මෙන්න මේක තමයි ප්‍රඥා ආලෝකයේ උපමාව. මෙන්න මෙබඳ තියෙන වටිනා උපමා තුනක් තමයි මල් පූජා කිරීමයි, සුවඳුන් පූජා කිරීමයි, පහන් පූජා කිරීමයි කියන්නේ. ඉතින් ඕක සීල සමාධි ප්‍රඥා කියන මේ ගුණ තුනේ නේ උපමාව. අද මොකද කියන්නේ? සුන්දර බුද්ධාගම. ආමිෂ පූජා. ඉතින් ආමිෂ පූජා කරගත්ත එක බොරුවක් නෙමෙයි. ඒකේ 1000 පත්තු කරනවා, ඒකේ 10000 පත්තු කරන්නේ යනවා. මම තමයි වැඩිම පිට කරන්නේ. 1000 පත්තු කරපු එකත් මොටය 10000 පත්තු කරගත් ඊට තරම් මොටය. දැන් දෙන්නට කොහෙද තියෙන්නේ? මලින් කළ යුතු පූජා පැත්තක තියලා මල් ලක්ෂයක් ගෙනිලා පූජා කරලා එනවා. කොහොමද මං තියෙන ඔබ දෙනෙක්? යක්කද මගේ ලොකුකම. පඬිතකම උත් කියයි තම් අර මුලාවට දාලා එනවා. හඳුගුරු ටිකක් මැදිනම් හඳුගුරු පොලි මේ හැදලා පත්තු කරනවා. එක ගොඩේ 500ක් විතර ගහලා පත්තු කරලා හොස් කරලා ගින්න ගුලක කාම ගාම පත්තු වෙලා ඔක්කොම වටේ තියෙන මෙවත් එකලා පිච්චිලා යනවා, තිරත් එකලා පිච්චිලා යනවා. තිරි අසේම තියෙන බුදුහාඳුරු සඳලා ළඟටම යවනවා. බලනවා තිරේට. ගුලක කාම ගාම හඳුගුරු පොඩි එකට ගිනි ගත්තාම තිරෙත් ඉවරයි ඔක්කොම පිච්චිලා යනවා. වැඩි සද්දා. දැන් මේ මොනවද ලෝකයා කරන්නේ? මේ දහම් දැකලා කොච්චර වටිනවද? දැන් මේ දහම් තුල ලොකු එදා බුදුදහම තිබුණේ ඕකටයි. එදා සීල සමාධි ප්‍රඥා වැඩි උහමයි. ඒව තමයි අපි හිල අටුවාවල තිබුණේ. ඒව තමයි වෙනසු. වෙනසු වලට පස්සේ කොහොමද වෙන්නේ? දහමක් අර්ථයේ යටපත් වුණොත් ලෝකෙට නැවත මතුවෙනවා කියන එක අති දුර්ලභ සිද්ධිය. සද්දම්ම පරම දුර්ලභ කිව්වෙත් ඕකයි. ඉතින් කොහොමද ඔබ මතු කරගන්නේ? ඉතින් ওই ටිකයි බයිද මදිද නිවන් දකින්නේ. ওই තුන් ආකාරي නිවන් තියෙනවා. වලිනුත් නිවන් දැක්ක හැකියි. අනුකූලිනුත් නිවන් දැක්ක හැකි, පහිනුත් නිවන් දැක්ක හැකි, ඔය තුනම නිවන් මාර්ග තුන. සංසන්දනය කරලා ගන්න ඕනේ. ඔය ටික ගත්තා නම් අද වෙනකොට දීදිනේ බෞද්ධියෝ නිවන් දැකලා. සත්‍ය අවබෝධ කරලා. මොකද කරන්නේ? කාලයත් උස්සේ දෘෂ්ටානුගතියට වැටුණාට පස්සේ ඒ කියන එකට කවියෙන් කිව්වත් තේරෙන්නේ නැහැ, මෙහෙම කිව්වත් තේරෙන්නේ නැහැ, තේරුම් ගන්න හරි අමාරුයි. අර පුදි අර පදේම ගහලා එනවා. මේ මොනවා කරන්නේ? මේ වගේ ලෝකේ මුලාවටපත් වෙලා සත්‍යයේ පිණිපිනී තියෙද්දි ලෝකේ මුලාවටපත් වෙලා සත්‍යයේ සත්‍යාකාරයෙන් දැකලා නිවන අවබෝධ කරගන්න ඕනේ. මේ මූල පිළිවෙත් අත්‍යවශ්‍යයි. ඔය හරි වැදගත්. ඒ තුලින් දහමට එන්න ඕනේ. ඒව අතුරු කරලා අර්ථවත් දැනගෙන අතුරු කරලා මේ මග වන්නකොට බලා ඉඳද්දි නිවන් මග වැඩෙනවා. ධ්‍යාන මාර්ගඵල ලැබෙනවා. කිසි ප්‍රශ්නයක් නැහැ.